සුපුරුදු පරිදි අදත් අපි සූදානම් ශ්‍රී ලංකාවෙන් ගෙවියන සතිය තුළ වාර්තාවන කාලීන සහ ප්‍රවෘත්තිමය වදගත්කමක් ඇති කරුණු පිළිබඳව විමසා බලන්නට. පසුගිය සතියේදී වාර්තාවුණු වැදගත් සිදියක් බවට පත්වනවා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය ප්‍රදේශයේ සිදු කළ සංචාරය. මේ සංචාරය අතරතුරදී හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වුණා. ඒ වගේම විශේෂයෙන්ම මේ දේශපාලන සිරකරුවන් වශයෙන් හඳුන්වන දෙමළ ජාතික නායකයන් විසින් හඳුන්වන පිරිසක් නිදහස් කරන ලෙස රජයෙන් ඉල්ලීම් කරමින් සිදු කරන විරෝධතා ව්‍යාපාරවලට අවධානය යොමු වුණා. විශේෂයෙන්ම මේ වන විට සිරභාරයේ සිටින මේ LTT සිරකරුවන් දේශපාලන සිරකරුවන් ලෙස සලකා ඔවුන්ව නිදහස් කරන ලෙස කර තිබෙන ඉල්ලීම පිළිබඳව පසුගියදා අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා මේ ආකාරයෙන් අදහස් දක්වා තිබුණා.
ඒක පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ ත්‍රස්තවාදීන් කියන්නේ අවි අතට අරගෙන විනාශයක් කරපු කට්ටියක්. එහෙම දේශපාලනයක් මේ රටේ පිළිගන්නේ නැහැනේ. ඒතකොට ඒක දේශපාලනය කරා කියලා පිළිගන්නේ නැහැ. ත්‍රස්තවාදියා ත්‍රස්තවාදියාමයි. අන්ති අනවශ්‍ය අනිවාර්යෙන් රටේ නීතියට මුහුණ දිය යුතුයි.
ඒ වගේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය අතරතුරදී ඔහුට කළු කොඩි ඔසවමින් විරෝධය පළ කළ බවට මාධ්‍ය වාර්තා පළ වුණා. මේ සම්බන්ධයෙන් යාපනයේ පැවති උත්සවයකදී අදහස් දක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
මම මේ උත්සවයට එන විට මේ පාසලට එහා පැත්තේ පොඩි පිරිසක් හිටියා. ඒගොල්ලෝ කලුකොඩි ඔසවලා හයියෙන් කෑ ගැහුවා. මං හිතන්නේ කලුකොඩි ඔසවලා කෑ ගැහුවා ඒගොල්ලෝ මට විරෝධය පළ කරන්න වෙන්නේ නැති. ඒ නිසා මං කාර් එකෙන් බැහැලා ඒගොල්ලෝ ගාවට ගියා. මං ඒගොල්ලන්ගෙන් ඇහුවා ඇයි මේ කලුකොඩි දාලා කෑ ගහන්නේ කියලා. ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට ඉදිරිපත් කළා. මං කිව්වා මේ ප්‍රශ්න විසඳන්න මාත් එක්ක සාකච්ඡාවකට එන්න කියලා. ඒගොල්ලෝ කියනවා සාකච්ඡා බෑ, ඒගොල්ලන්ගේ ඉල්ලීම දෙන්න කිව්වා. නමුත් සෑම ප්‍රශ්නයක්ම විසඳගන්න යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් ඒ අදාළ පාර්ශවයකට වාඩි වෙලා සාකච්ඡා කරන්න ඕනේ. මේ රටේ ආයි නැවත කිසිම ආකාරයකින් යුද්ධයක් ඇති වෙන්න දෙන්න බෑ. ඒ නිසා සෑම වෙලෙම උසවන්න ඕනේ කළු කොඩි නෙවෙයි සාමය සඳහා අවශ්‍ය සුදු කොඩියත් සමගයි සාමය ගොඩනගන්න. මම ඒක රහසක් කියන්නම්. ඒක රටටම ඇහෙන්න කියන්නම්. යම් යම් විරෝධතා කළා, යම් යම් උද්ඝෝෂණ කළා මාව දුර්වල කළොත් එහෙම ශක්තිමත් වෙන්නේ යක්ෂයා කියන එක අමතක කරන්න එපා.
අපි සූදානම් ජනාධිපතිවරයාගේ යාපනය සංචාරය හා ඒ ආශ්‍රිත තොරතුරු පළමුවෙන් මද ශ්‍රී ලාංකික පුවත් විමසුමෙන් කතා බහ කරන්නට ශ්‍රී ලංකාවේ සිට අපි සම්බන්ධ කරගන්නවා මාධ්‍යවේදී මනෝජ් ජුඩතියාවල. මනෝජ් ආයිබෝන්.
ආයිබෝන් සංජය.
මනෝජ්, අපි දැනගන්නට කැමති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය තරමක් කතා බහට ලක්වන, මතභේදයට ලක්වන සිද්ධීන් ඇතුළත් කාරණයක් බවට පත් වුණා. අපි දැනගන්නට කැමති මේ ආශ්‍රිත කරුණු කාරණා පළමුවෙන් ඔබගෙන්.
ඔව්, ජනාධිපතිතුමාගේ යාපනය සංචාරය අතරතුර උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් පවා ලබාගෙන සිටියේදී තමයි කළුකොඩි රැගෙන මේ කණ්ඩායම විරෝධතාවයෙන් නිරත වුණේ. සිවාජිලිංගම් පළාත් සභා මන්ත්‍රීවරයා ප්‍රමුඛ කණ්ඩායම ඔවුන්ට අධිකරණ නියෝගය ලබා දුන් තහනම් කරමින් තිබෝ ස්ථාන වෙනුවට වෙනත් ස්ථානයකට ගිහින් මේ විරෝධතාවය පවත්වන්න ඔවුන් සැලසුම් කළා. ඒ අතර තමයි ජනාධිපතිතුමා පැමිණියේ. ජනාධිපතිතුමා යන ගමන අතරතුර මේ විරෝධතාව පැවැත්වන දෙසට ගමන් කරලා සිවාජිලිංගම් මන්ත්‍රීවරයා අසලටම ගිහිල්ලා කරුණු විමසීමක් කළා. ජනාධිපතිතුමා ඇහුවේ මොකද මේ උද්ඝෝෂණ කරන්නේ කියන ප්‍රශ්නය. ජනාධිපතිතුමාගේ ප්‍රශ්නය විදියටම ඉදිරිපත් කරනවා නම් සිවාජිලිංගම් මොනවද ඔබේ ප්‍රශ්න කියලා. ඊට ප්‍රතිචාර දක්වමින් සිවාජිලිංගම් මන්ත්‍රීතුමා කියා සිටේ, ජනාධිපතිතුමනි මේ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න පුළුවන්ද බැරිද කියලා අපිට කියන්න කියන කාරණේ. ඒදී ජනාධිපතිතුමා පිළිතුරු දෙමින් සඳහන් කළේ පුළුවන්ද බැරිද කියන එක ගැන තීරණයට එන්න විසඳුම් දෙන්න පැමිණිලා තමන් හමු වෙලා සාකච්ඡා කරන්න කියන කාරණේ. මේ අතරතුර කෙසේ හෝ මේ විරෝධතාව පැවැත්වුණා. ජනාධිපතිතුමායිට ප්‍රතිචාර දැක්වුවා. මං හිතන්නේ අර අපි කලින් අහපු හඳපටේ තිබුණා. ඊට පස්සේ අදාළ උත්සවයට ගිහිල්ලා ජනාධිපතිතුමා ලබා දීපු ප්‍රතිචාරයත්.
ඒ වගේම මනෝජ්, අපිට ගෙවියන සතියේදී වාර්තා වුණු තවත් සිද්ධියක් තමයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගත්ත පොදු දේපළ හානි කිරීමේ වරද යටතේ. අපි දැනගන්නට කැමති මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු.
ඔව්, සුගිය දවසේ හම්බන්තොට සිද්ධ වෙච්ච විරෝධතාව සම්බන්ධයෙන් විශේෂයෙන් මත්තල විකුණනවාය කියන අදහසින් ඒ පිළිබඳව කරපු විරෝධතාවයේ එහිදී තමයි සංජය සඳහන් කරපු විදියට අදාළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගත්තේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අඟහරුවාද දවසේ ඉන්න කියලා සඳහන් කරලා තිබුණා. නමුත් ඔහුට නඩු කටයුත්තක් තිබෙනවා කියලා සඳුදා ගියා ප්‍රකාශයක් ලබා දෙන්න. නමුත් එදා ප්‍රකාශ ලබා ගත්තේ නැහැ. ආයෙත් අඟහරුවාද දිනේ ඉන්න කියලා කිව්වා. අඟහරුවාදා ගිහිල්ලා සාක්ෂි ලබා දීමෙන් පස්සේ කරුණු විමසීමෙන් පස්සේ ඔබතුමෝ වගේ ප්‍රසන්න රණවීර නාමල් රාජපක්ෂ සහ ඩීවී චාලක කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වත් පළාත් සභා මන්ත්‍රීවරුන් තිදෙනෙකුවත් අත්අඩංගුවට ගත්තා. ඔවුන් අද දිනේ අධිකරණයට ඉදිරිපත් කරන්න නියමිතයි. අද දවසේ නඩු කටයුතු පැවැත්වෙනවා. ඔබ කිව්වාගේ පොදු දේපල හානි කිරීමේ චෝදනාව යටතේ තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කළේ. ඊයේ දවසේ ජාතික සම්පත් සුරකිමු දේශපාලන දඩයම නවතමු කියන තේමාව යටතේ තංගල්ල නගර ශාලාවේ සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. ඉන් පස්සේ ඒ වෙනුවෙන් නිහඬ විරෝධතාවක් ආරම්භ කරලා තිබුණා. තංගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහත්මයා තංගල්ල අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මේ විරෝධතා පැවැත්වීමට තහනම් නියෝගයක් අරගෙන තිබුණා. ඒ නියෝගය අරන් තිබුණේ පළාත් මන්ත්‍රී ඩීවී උපුල් සහ අජිත් රාජපක්ෂ කියන අයට විරුද්ධව විරෝධතාවේ අතරතුර. ඊට පස්සේ තංගල්ල මහවැළ මාර්ගය, බිලියත්ත මාර්ගය, කතරගම මාර්ගය ඒ මාර්ග අවහිර වෙන විදිහට මහජනතාවට පීඩා සිද්ධ වෙන ආකාරයට විරෝධතා කිරීම තහනම් කරමින් තමයි ඒ නියෝගය නිකුත් කරලා තිබුණේ. කොමනත් ඩීවී උපුල් මහතාගේ නිවසටම ඇවිල්ලා තංගල්ල පොලිසිය මේ අදාළ අධිකරණ නියෝගය ලබා දුන්නා. කොමනත් සම්මන්ත්‍රණයෙන් පස්සේ විරෝධතාවත් පැවැත්වුණා. විරෝධතාවෙන් අනතුරුව යම් අදහසක් විමුකුත් කරලා තිබුණා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශේෂයෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාත් මේ සම්බන්ධයෙන් දාස්සක් කොමින් කියලා තිබුණා. දැන් බැනුම් කර සිද්ධිය වගේ මහා ජාව ආරම්භවලට නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? හොරගම් කරපු කාරණා ඔස්සේ. නමුත් මේ ජාතික සම්පත් මහින්ද රාජපක්ෂ රජයෙන් ගොඩනගපු ජාතික සම්පත් විකුණනකොට ඒ වෙනුවෙන් හඩනගන පුරවැසියන්ට එරෙහිව මේ කටයුතු සිද්ධ වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන දේ පිළිබඳවත් කරුණු විමසල තිබුණා. ඒ විතරක් නෙමෙයි, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා බලන්න තංගල්ල බන්දරාගාරයට ගියා. ඊට පස්සේ ඒ පිළිබඳවත් අදහසක් කළා. නීතියේදී මේ සම්බන්ධයෙන් සාධාරණයක් වෙයි කියලා බලාපොරොත්තුව එතුමාට තිබුණා. ඊට පස්සේ ජනාධිපතිතුමා සඳහන් කළේ සම්බන්ධ සිද්ධියට තරුණ මන්ත්‍රීවරු වගේ වයසක අම්මලා කීප දෙනෙකුත් අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ වගේම පාසල් යන දරුවන් දෙතුන් දෙනෙකුත් අත්අඩංගුවට අරන් තියෙනවා. මුස්ලිම් ජාතිකයන් කීප දෙනෙකුත් ඒ අතර ඉන්නවා. මේ අත්අඩංගුවට ගැනීම ගොඩක් අසාධාරණයි. JR ප්‍රේමදාස පාලන කාලවලවත් මෙහිම දේවල් සිද්ධ වුණේ නැහැ කියන දේ එතුමා සඳහන් කළා. කොහොමනම් අද දවසේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පස්සේ නීතිය ඔස්සේ යම් සාධාරණයක් වේවි කියන බලාපොරොත්තුවකුත් තිබුණා. ඒ අතර සංජය මතක් කරන්න ඕන විශේෂ භාර අමාත්‍යවරයා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයාත් සඳහන් කළා මත්තල විකිණීමක් හෝ 99 අවුරුද්දකට මදු බීමක් සිදු කරන්නේ නැහැ රජය. නමුත් පාර්ශව කරුවෙක් වෙනවා මේ සම්බන්ධයෙන් ආයෝජනයක් කරලා යම් දියුණු කිරීමක් කරන්න. ඒම අවස්ථාවකට ගියොතින් මේ පිළිබඳ සියලු කර්ම කාරණා රජයේ විදිහට ඉදිරිපත් කරන්න සූදානම් කියලා විශේෂ භාර අමාත්‍යවරයා සඳහන් කළා. ඒ අතර තව එක දෙයක් එකතු කරනවා. ඔබට මතකයි අපි අර පහුගිය සතියේ සඳහන් කළා සහකාර පොලිස් අධිකාරී දලුවත් මහත්මයා මේ ස්ථානයේ හිටපු මාධ්‍යවේදියෙකුට කරපු පහර දීම සම්බන්ධයෙන් ඔහුට කනට පහරක් එල්ල කරනවා. මේ සිද්ධියට සම්බන්ධ සහකාර පොලිස් අධිකාරීවරයාට මාරු වීමක් ලබා දීලා තියෙනවා. ස්ථාන මාරු වීමක් ඔබ මාතර කොට්ටාසයට මාරු කරලා තිබෙනවා. මේ සම්බන්ධෙනුත් අජිත් පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා අදහස් දක්වුවා මේ පහර දීම අනුමත කරන්න බෑ. නමුත් මාධ්‍යවේදියෙක් විදිහට කටයුතු කරේ කොයි ආකාරයෙන්ද කියන කාරණය සම්බන්ධයෙන් යම් ප්‍රශ්නගත තත්ත්වයක් තිබෙනවා කියලා ඔහුත් සඳහන් කළා. කොමනත් මේ පිරිස එරෙහිව නඩු කටයුතු සිද්ධ කිරීමේ මම නැත්තම් අධිකරණයට ඉදිරිපත් කිරීම අද දවසේ සිද්ධ වෙනවා. ඉන් අනතුරු අපිට බලන්න පුළුවන් මේ පිරිසට අප ලැබෙවිද නැත්නම් තවදුරටත් සාක්ෂිත බන්ධනාගාර ගතවන්නට සිදු වේවිද කියලා.
මනෝජ් ගෙවියන සතියේදී අපිට වාර්තා වුණා ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය මහතා විසින් මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ නව සංශෝධිත පනත සඳහා අනුමැතිය ලබා දුන් බව. දැන් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි දැක්කා මැතිවරණ කොමසාරිස්වරයා තවත් දේශපාලන පක්ෂ නායකයින් විවිධ අදහස් දක්වන ආකාරය අපි දැනගන්නට කැමති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවත් ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ශ්‍රී ලාංකිකයිනුත් විමසිල්ලෙන් සිටිනවා මීළඟ පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව් සංජීව, ඔබ සඳහන් කරා වගේ විශේෂ භාර අමාත්‍යතුමා ෆයිසල් මුස්තෆා මහත්මතුමා, ඒත් එක්කම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මහත්මතුමා මෙවැනි කණ්ඩායම් මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දක්වල තිබුණ ඔබ සඳහන් කළ විදිහට කථානායකවරයාගේ අත්සන අදාළ ලියවිල්ලට යොමු වුණා. ඒ අතරේ දැන් බොහෝ දෙනෙක් කියන්නේ ඡන්දේ කවද පැවැත්වුවත් මේ හරහා අලුතෙන් සම්මත කරගත්තු පනතට යම් අභියෝගයක් එල්ල වුණොතින් නඩු කටයුත්තක් වැටුණොතින් යම් ආකාරයකින් මේ ආණ්ඩුව කොහොම කිව්වත් ඡන්දේ කල්යන්න පුළුවන් කියන කාරණය බොහෝ දෙනෙකුගේ අදහස වෙනවා තිබුණා. ඒ පැත්තට කොමනත් පළාත් පාලන ඡන්ද විමසීමේ මාත්‍යා පනතට අතීතයට බලපාන අන්දමින් සංශෝධන කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා කියලා සමුරුදු නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පහුගිය 13 වෙනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පළාත් පාලන ආයතන වල ඡන්ද ඉල්ලීම සඳහා ආයතන කරන ක්ෂේත්‍ර නිලධාරීන් එම පළාත් පාලන බල ප්‍රදේශ පිටි රාජ්‍ය ආයතන වලින් අවම වශයෙන් වසරක කාලයකට පෙරදීවත් අයවලු නියුතු බව සඳහන් කරමින් පළාත් පාලන ඡන්ද විමසීමේ මාත්‍යා පනතට අතීතයට බලපාන අන්දමින් සංශෝධනය කිරීමක් හරහා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියන තමයි මේ අය සඳහන් කළේ. මේ පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ සමෘද්ධි නිලධාරීන්ගේ සංගමේ ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර සහ බතර මුල්ලේ කේ.ජී. කිත්සිරි කියන මහත්වරු වග උතුර කරුවන් විදිහට විශේෂ භාර මාත්‍ය ෆයිස මුස්තෆා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජිකයන් නම් කරලා තිබෙනවා. දැන් මෙවැනි සිද්ධි හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙන්න පුළුවන් විශේෂ භාර මාත්‍යවරයා වෙන්න පුළුවන් දැනට මේ නීතිමය කටයුතු යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න කලින් දින නියම කරත් මෙවැනි සිද්ධීන් හරහා යම් කල්යවීමක් සිදුවන්න පුළුවන්. අර සංජය සඳහන් කළා වගේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත මේ අඟහරුවාදවත් ගැසට් කරනවා නම් මේ කියන්නේ හෙට දිනේවත් ගැසට් කරනවා නම් 19 වෙනිදා පැවැත්වෙන මැතිවරණ කොමිසම සභා රැස්වීමේදී නාම යෝජනා නිකුත් කරන දිනය ගැන තීන්දුවක් ගන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරලා තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් කොමුණක් කිව්වේ අපි කැමති ඡන්ද විමසීම් ඉක්මනින් තියන්න, දැන් තියෙන්නේ පන්දුව ඇමතිතුමා අතේ කියලා තමයි අවසාන වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සඳහන් කළේ. සංජය
මනෝජ ගෙවියන සතියේදී අපිට වාර්තා වුණා ශ්‍රී ලංකාවේ කථානායක කරු ජයසූරිය මහතා විසින් මේ පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට අදාළ නව සංශෝධිත පනත සඳහා අනුමැතිය ලබා දුන් බව. දැන් විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් අපි දැක්කා මැතිවරණ කොමසාරිස්වරයා තවත් දේශපාලන පක්ෂ නායකින් විවිධ අදහස් දක්වන ආකාරය අපි දැනගන්නට කැමති. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ ජනතාවත් ශ්‍රී ලංකාවෙන් පිටත සිටින ශ්‍රී ලාංකිකයනුත් විමසිල්ලෙන් සිටිනවා මීළඟ පළාත් පාලන මැතිවරණ පැවැත්වෙන දින වකවානු සම්බන්ධයෙන්. මේ සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරුත් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව් සංජය, ඔබ සඳහන් කරා වගේ විශේෂ භාර අමාත්‍යතුමා ෆයිසල් මුස්තෆා මහත්තුමා, ඒත් එක්කම මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මහින්ද දේශප්‍රිය මහත්තුමා මෙවැනි කණ්ඩායම් මැතිවරණ සම්බන්ධයෙන් අදහස් දක්වල තිබුණ ඔබ සඳහන් කළ විදිහට කථානායකවරයාගේ අත්සන අදාළ ලියවිල්ලට යොමු වුණා. ඒ අතරේ දැන් බොහෝ දෙනෙක් කියන්නේ ඡන්දේ කවද පැවැත්වුවත් මේ හරහා අලුතෙන් සම්මත කරගත්තු පනතට යම් අභියෝගයක් එල්ල වුණොතින් නඩු කටයුත්තක් වැටුණොතින් යම් ආකාරයකින් මේ ආණ්ඩුව කොහොම කිව්වත් ඡන්දේ කල්යන්න පුළුවන් කියන කාරණය බොහෝ දෙනෙකුගේ අදහස වෙනවා තිබුණා. ඒ පැත්තට කොමනත් පළාත් පාලන ඡන්ද විමසීමේ මාත්‍යා පනතට අතීතයට බලපාන අන්දමින් සංශෝධන කිරීමෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා කියලා සමෘද්ධි නිලධාරීන්ගේ සංගමේ ලේකම්වරයා ඇතුළු දෙදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පහුගිය 13 වෙනිදා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පළාත් පාලන ආයතන වල ඡන්ද ඉල්ලීම සඳහා ආයතන කරන ක්ෂේත්‍ර නිලධාරීන් එම පළාත් පාලන බල ප්‍රදේශ පිටි රාජ්‍ය ආයතන වලින් අවම වශයෙන් වසරක කාලයකට පෙරදීවත් අයවලු නියුතු බව සඳහන් කරමින් පළාත් පාලන ඡන්ද විමසීමේ මාත්‍යා පනතට අතීතයට බලපාන අන්දමින් සංශෝධනය කිරීමක් හරහා තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියන තමයි මේ අය සඳහන් කළේ. මේ පෙත්සම ඉදිරිපත් කරලා තියෙන්නේ සමෘද්ධි නිලධාරීන්ගේ සංගමේ ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර සහ බතර මුල්ලේ කේ.ජී. කිත්සිරි කියන මහත්වරු වග උතුර කරුවන් විදිහට විශේෂ භාර මාත්‍ය ෆයිස මුස්තෆා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සමාජිකයන් නම් කරලා තිබෙනවා. දැන් මෙවැනි සිද්ධි හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙන්න පුළුවන් විශේෂ භාර මාත්‍යවරයා වෙන්න පුළුවන් දැනට මේ නීතිමය කටයුතු යම් ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න කලින් දින නියම කරත් මෙවැනි සිද්ධීන් හරහා යම් කල්යවීමක් සිදුවන්න පුළුවන්. අර සංජය සඳහන් කළා වගේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා පළාත් පාලන ඡන්ද විමසීම් සංශෝධන පනත මේ අඟහරුවාදවත් ගැසට් කරනවා නම් මේ කියන්නේ හෙට දිනේවත් ගැසට් කරනවා නම් 19 වෙනිදා පැවැත්වෙන මැතිවරණ කොමිසම සභා රැස්වීමේදී නාම යෝජනා නිකුත් කරන දිනය ගැන තීන්දුවක් ගන්න පුළුවන් කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරලා තිබුණා. මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් කොමුණක් කිව්වේ අපි කැමති ඡන්ද විමසීම් ඉක්මනින් තියන්න, දැන් තියෙන්නේ පන්දුව ඇමතිතුමා අතේ කියලා තමයි අවසාන වශයෙන් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සඳහන් කළේ. සංජය
අප අපි රජයේ බලයට පත් වෙලා අපි නිදහස ලැබලා දුන්නා බොන්ඩ් වෙළඳපොළට. කලින් තිබුණු දූෂිත ප්‍රයිවට් ප්ලේස්මන්ට් ක්‍රමය අවසන් කරලා ආඩම්බරයෙන් හඳුන්වලා දුන්නා 100%ක් ඔක්ෂන්. දැන් වෙච්ච දේ ගැන මම හිතන්නේ හරීම කතාව ඊයේ බොන්ඩ් කමිෂන් එකේ එළියට ආවා. මොකද එක පුද්ගලයෙක් මේ අපරාධයට හවුල් එක පුද්ගලයෙක්ගේ පරිගණකයේ තියෙනවා. ඉන්ෆෝමන්ට් සහ අන්වර්ත නාමයන් සහිතව එක එක් පුද්ගලයන්ට ගෙවපු මුදල්. අපේ රජයේ බලයට පත් වෙන්න 2015 ජනවාරි මාසේ 8 වෙනිදා 2015 2016 ගෙවපු මුදල් තිබෙනවා සුළු ගණන් නෙමෙයි. EPF ආයතනයේ ප්‍රධාන චීෆ් ඩීලර් ඔහු හඳුනා ගන්න පුළුවන් සාක්ෂිකරු විසින් දෙන සාක්ෂිය අනුව ඔහු වෙත පමණක් ලබා දෙන ලද මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 97ක්. කියන්නේ තොරතුරු සඳහා ගෙවන ලද, ඒ කියන්නේ එක ඩීලර් කෙනෙකුට ගෙවන ලද මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 97ක්. ලාභයේ ප්‍රමාණය කොපමණ නැද්ද? දැන් අපි බොහොම ආඩම්බරයෙන් කිව්වා බොන්ඩ් වෙළඳපොළ තාම විනිවිද භාවයෙන් යුතුව කාටත් සමලෙස තරඟ කරන්න පුළුවන් ආකාරයට අපි නිදහස් කරනවා කියලා. දැන් අපිට වැරදිලා තියෙනවා කියලා පැහැදිලිනේ.
බැදුම්කර කොමිසමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මේ ආකාරයෙන් අදහස් දක්වද්දී රටේ ජනතාව විමසිල්ලෙන් ඉන්නවා මේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණවල අවසන් තීරණය මොන වගේ තීරණයක් වෙයිද කියලා. බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් ගෙවියන සතිය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන වැදගත් තොරතුරුත් මනෝජ් අපි ඔබගෙන් දැනගන්නට කැමති.
ඔව්, ඒ සම්බන්ධයෙන් වන අලුත්ම ප්‍රවෘත්ති වාර්තා වුණේ ඊයේ දවසේ අග්‍රාමාත්‍යතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කරලා තිබුණු ප්‍රකාශය. එහිදී විශේෂ සඳහනක් කරලා තිබුණා බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට පත් කෙරෙනු ජනාධිපති කොමිසම හමුවේ ඕනම අවස්ථාවක පෙනී ඉන්න අග්‍රාමාත්‍ය රංග වික්‍රමසිංහ මහතා සූදානම් කියලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ මාධ්‍යට නිවේදනයක් නිකුත් කරලා දන්වලා තිබුණා. ජනාධිපති කොමිසම ඉදිරියේ කරුණු විමසන වෙලාවේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව තොරතුරු සඳහන් වීම හේතුවෙන් තමයි මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඒ නිසා කොමිසමට අවශ්‍ය වන අවස්ථාවකේ පිළිබඳ කරුණු පැහැදිලි කරන්න අග්‍රාමාත්‍යවරයා සූදානම් ඉන්නවා කියලා අග්‍රාමාත්‍ය කාර්යාලයේ සඳහන් කරලා තිබුණා. ඒකක මේහි වැඩිදුරටත් කියවිලා තිබුණා ජනවාරි 8 වෙනිදා මෙරට ජනතාව බහුතර ජනවරමක් ලබා දුන්නේ යහපාලනේ සහ ප්‍රජාතන්ත්‍රවාදී යලි තහවුරු කරන්න රජයට හරි රජයේ නිලධාරීන්ට හරි චෝදනා එල්ලවන අවස්ථාවකදී ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ඒ වගේම සොයා බැලීමට රජය හැම විටම ක්‍රියා කරලා තියෙනවා. ඉදිරියටත් ඒ පිළිවෙතම අනුගමනය කරනවා කියලා අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරලා තිබුණා. ගෙවුණු සතියේ සිද්ධ වුණු වැදගත්ම කාරණය තමයි ඒ අතරේ කබීර් හෂීම් සහ මලික් සමරවික්‍රම කියන අමාත්‍යවරුන් බැදුම්කර කොමිසමට ආවා. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම සිද්ධ කළා. හැබැයි විනාඩි 20යි මේ දෙදරාගෙම ප්‍රශ්න කරේ. කබීර් හෂීම් ඇමතිවරයාගේ විනාඩි 10ක්, මලික් සමරවික්‍රම ඇමතිවරයාගේ විනාඩි 10ක් බැගින් තමයි ප්‍රශ්න කිරීම සිද්ධ කළේ. එහිදී නීතිපති දෙපාර්තමේන්තුව කිසිදු ප්‍රශ්නයක් යොමු නොකිරීම පිළිබඳවත් මාධ්‍ය අවධානය යොමු වෙලා තිබුණා. 2015 පෙබරවාරි 27 වනදා සිදු වුණු ප්‍රශ්නගත බැඳුම් කර නිකුතුවට කලින් එම නැත්තම් ඒ මාසේ 26 වෙනිදා 2015 පෙබරවාරි මාසේ 26 වෙනිදා මහ බැංකුවේ පැවැත්විච්ච රැස්වීමකදී ඒ පිළිබඳ සිදු වුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තමයි මේ කැළවීම සිද්ධ කරලා තිබුණේ. කොමුණක් බැඳුම් කර කොමිසමේ සාක්ෂි ලබා දෙමින් මලික් සමර වික්‍රම සහ කබීර් හෂීම් යන අමාත්‍යවරුන් ප්‍රකාශ කරලා තිබුණේ බැඳුම් කර නිකුතුව පිළිබඳ එහිදී කිසිදු දෙයක් සාකච්ඡා වුණේ නැහැ කියන කාරණේ. ඒත් එක්කම අපි දැක්කා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ ප්‍රශ්න කිරීමට කලින් දවසේ යම් ප්‍රකාශයක් සිදු කරලා තිබුණා. මේ අමාත්‍යවරුන් දෙදෙනා ජනාධිපති කොමිසමට පැමිණීම ටික දුරකට නවත්ව ගන්න යම් උත්සාහයක් තිබෙනවා. අග්‍රාමාත්‍යතුමා ජනාධිපතිතුමාත් එක්ක හමු වෙලා මේ පිළිබඳව සාකච්ඡා කරා කියලා ඒකබද්ධ විපක්ෂයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මාධ්‍යයට යම් කරුණු දැක්වීමකුත් සඳහන් කළා. කබීර් හෂීම් ඇමතිතුමා ඊට පස්සේ ඒ සම්බන්ධයෙන් උත්තර දීලා තිබුණා එහෙම දෙයක් සිදු වුණෙත් නැහැ කියලා.
ඔව් මනෝජ්, අපි දැන් සූදානම් මේ සයිටම් අර්බුදය සම්බන්ධයෙන් කතා බහ කරන්න. සයිටම් අර්බුදය කොයිතරම් දුරට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සමාජය තුළ උඩුදුවපු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවද කියනවනම් දැන් ශ්‍රී ලංකාවේ මහා සංඝරත්නය පවා මේ ගැටලුවට මැදිහත් වී ඇති ආකාරයක් අපිට දක්නට ලැබෙනවා. දැනගන්නට කැමති ගෙවියන සතියේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වන වැදගත් කරුණුත් මනෝජ්.
සයිටම් සම්බන්ධයෙන් අලුත්ම කාරණය සයිටම් ගැටලුව මුල් කරගෙන චෛනිකායක මහනාහිමිවරුන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට විශේෂ ලිපියක් ඊයේ දින යොමු කරලා තිබුණා. ගැටලුවට කඩිනම් විසඳුමක් ලබා දීමට සුදුසු පියවර ගන්න කියලා සිහිපත් කරමින් තමයි මේ ලිපිය යොමු කරලා තිබුණේ. සයිටම් ආයතනය මුල් කරගෙන පැනනැගිලා තියෙන අර්බුදය විසඳන්න ප්‍රමාද වීම රටට හිතකර නෑ කියලා උන්වහන්සේලා සඳහන් කරලා තිබුණා. මේ ගැටලුව තවදුරටත් වර්ධනය වෙන්න ඉඩ නොතබා අදාළ පාර්ශ්වල සියල්ලටම එකඟ වෙන්න පුළුවන් විසඳුමක් කෙරෙහි අවධානය යොමු කරන්න කියලා අදාළ ලිපියෙන් අවධානය යොමු කරලා තිබුණා. විශේෂයෙන් දැනට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරුන් 8 දෙනෙක් සකස් කරලා තියෙන යෝජනා පදනම් කරගෙන හිතකර විසඳුමට එළමෙන්න පුළුවන් නම් ඒක වඩාත් ප්‍රායෝගිකයි කියලා උන්වහන්සේලා සඳහන් කරලා තිබුණා. සයිටම් අර්බුදයට මැදිහත් වෙන්න කියලා රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයත් සයිටම් ශිෂ්‍ය දෙමාපිය සංගමයත් ඉදිරිපත් කරපු කරුණුද සැලකිල්ලට අරගෙන තමයි මේ ලිපිය යොමු කරලා තිබුණේ. කොහොමනත් මේ ලිපිය සම්බන්ධයෙන් ඊයේ දවසේ මාධ්‍ය හමුවක් පවත්වපු වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමේ අදහස් පළ කරලා තිබුණා. එහිදී වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමේ මාධ්‍ය ප්‍රකාශකවරයා විදියට කටයුතු කරන නිමල් කරුණාසිරි වෛද්‍යතුමා සඳහන් කරලා තිබුණේ කිසියම් පුද්ගලයන්ගේ පෞද්ගලික උමනායෂ්ට කරන්න රජය කටයුතු කරනවා කියලා. සයිටම් ගැටලුවට වහම විසඳුම් ලබා දෙන්න කටයුතු කරේ නැත්නම් ශිෂ්‍ය දෙමාපියන් ලබන මාසේ මාරාන්තික උපවාසයකට සූදානම් වෙනවා කියලා දැනුම් දීමක් සිද්ධ කරලා තිබුණා. ඒ අතරේ අපි සඳහන් කරනවා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැලුම් කරු ලහිරු වීරසේකර සහ භික්ෂු බල මණ්ඩලයේ කැලුම් කරු එම්පිටී සුගතානන්ද ස්වාමීන් වහන්සේ නැවතත් රක්ෂක බන්ධනාගාරගත කරලා තිබෙනවා. ඒත් එක්කම වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැලුම් කරු රයන් ජයලත්ව තවදුරටත් බන්ධනාගාරගත කරලා තිබෙනවා.
මනෝජ්, අවසන් වශයෙන් දැනගන්නට කැමති අපිට වාර්තා වෙනවා ශ්‍රී ලංකාවෙන් අයහපත් කාලගුණය පසුගිය දින කීපය පුරාවටම, ඒ වගේම ගංවතුර තර්ජනයක් ඇති බවත්, ඒ වගේම සමහරක් ප්‍රදේශ නායාමයේ තර්ජනයට මුහුණ දී ඇති බවත් ශ්‍රී ලංකාවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර ඇති ආකාරය අපිට දකින්නට ලැබුණා. අයහපත් කාලගුණය සම්බන්ධයෙන් මේ වෙන විට තත්ත්වය කොහොමද කියන කාරණයත් මනෝජ් අපි ඔබගෙන් දැනගන්නට කැමති අවසන් වශයෙන්.
පහුගිය දිනවල ටිකක් නියම් තත්ත්වයක් ශ්‍රී ලංකාවට පැවතුණා. දැඩි දාහයක්, දැඩි හිරු රශ්මියක් පැවතුණා. ඒ අතර ඉටි ඇටි එකපාරට ආයමත් වැස්ස පතිත වුණා. කොහොමුණත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විශේෂයෙන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයත් කිව්වේ වැස්සේ සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතුණොත් දිස්ත්‍රික්ක 6කට නායම් අවදානම මතු වෙනවා කියලා. විශේෂයෙන් රත්නපුර, මාකර, නුවරඑළිය, කෑගල්ල, ගාල්ල, කළුතර කියන දිස්ත්‍රික්කවලට මේ නායම් අවදානම් මතු වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට, මාකර දිස්ත්‍රික්කයේ පිටබැද්දර කොටපොල ප්‍රාදේශීය කම් කොට්ටාස, නෝරිලි දිස්ත්‍රික්කයේ අඹගමු ප්‍රාදේශීය කම් කොට්ටාස, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට සහ බුලත්කොහ පිටිය කියන ප්‍රාදේශීය කම් කොට්ටාස, ගාල්ල දිස්ත්‍රික්කය, ඒත් එක්කම කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රාදේශීය කම් කොට්ටාස, මේ වගේ ප්‍රදේශ වැඩි වශයෙන් නායම් අවදානම් සහිත ප්‍රදේශ කියලා හඳුන්වාගෙන තිබුණා. ඒත් එක්කම කඩුකර ප්‍රදේශවල ජීවත් වන ජනතාව නායම් ලක්ෂණ ඇතිවීම පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි කියලා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය අනතුරු ඇගවීමක් කළා. ඒත් එක්කම මධ්‍යම කඩුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් හඩින් කඩ වැසි ඇදහැර නිසා කොත්මලේ ජලාශය බාන් දොරටුවක් විවෘත කරලා තිබෙනවා. ඒත් එක්කම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වර්ෂා ලැබුණොත් මේ ජලාශවල බාන් දොරටු සක්‍රියව විවෘත වන නිසා ජලාශ වේලට පහළ ඉන්න පිරිස්වලට ටිකක් සැලකිලිමත්ව ඉන්න කියලා අනතුරු ඇගවීමක් කළා. ඒත් එක්කම කැනියොන් ජලාශය වාණ්ඩරට දෙකක් විවෘත කරලා තියෙනවා. විමල සුරේන්ද්‍ර ජලාශය වාණ්ඩැමීමට පටන් අරන් තියෙනවා කියලා ඊයේ හවස තොරතුරු වාර්තා වුණා. ඒත් එක්කම ලක්ෂපාර ජලාශය විවෘත කරලා තිබුණු වාණ්ඩරට මේ වන විට වසා දමා තිබෙනවා කියලා, තවදුරටත් වැසි ලැබුණොත් ඒ වාණ්ඩරට විවෘත කිරීමටත් සිදු වෙනවා කියලා විදුලි බල මණ්ඩලයේ පැත්තෙන් ප්‍රකාශ කරලා තිබුණා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ජනාවක ඊයේ සඳහන් කරලා තිබුණේ තවදුරටත් වැසි පැවතුණත් මේ තද බව දැඩි වැසි ඇදහැලීම යම් දුරකට ඉදිරියේ පාලනය වෙන්න පුළුවන් කියලා කාලගුණ නිවේදනයේ ඊ හවස අවසන් වශයෙන් සඳහන් කරලා තිබුණ සංජය.
බොහොම ස්තුතියි මනෝජ්, මේ සතියේදීත් ශ්‍රී ලාංකික පුවත් විමසුම සමගින් එක්ුණාට. අපි එළඹෙන සතියේදීත් බලාපොරොත්තු වෙනවා ඔබ සමගින් මේ ආකාරයෙන් එක්ව ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන සුවිශේෂී කරුණු කාරණා පිළිබඳව කතාබහ කරන්නට. බොහොම ස්තුතියි.
ස්තුතියි සංජය. SBS. 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 SBS